গৌরব মুজিবুর রহমান
গরু সভাপতি বিশেষেন্ম আদ সাপরাধি কারণাবলী অন্যোন্য সহযোগিতা দেখিম পানতাত এভাগেম মরণে সম্বন্ধে নলাভয় কেরগেনিমি পানত কেটুম পদ দেখাক বিবাদিত গান্ডমি অবস্থাবে আধা দেখিমট অবস্থাব লবাদিম জ্ঞান স্তুতিবন্ত বেন আদ মে পানত দেখ আপি সাকচাকরণ বেলাবে বিশেষেন্ম মে পানত দেখে মতুনে আপে বিপক্ষে মন্ত্রীর মতু করে মে হামুদা সোলদাদু আপি মে ইন্ন রণবীর এমনত্তাং মে যুদ্ধে কালে বেচ্ছে এম এম সিধুয়ীম সম্বন্ধেন মে রণবীর আপি দঙ্গডিয়েট গেনিয়েনওয়া হেমনত্তাং মে বিদেশীয় এক্সা জাতীনকে সংবিধানেট আপি মে হরহা এম বলয়াক লবাদেনওয়া আপিট মে রটে ইন্ন ওনম কেনেক্ব গেনে আন্ন পুলুয়াং আকারে কথাওয়াল তামায় হুঙ্গা বিদিয়েট কথা উনে এভাগেম ওন এল্লাকরপু চোদনাওয়াল তিমুনা এই চোদনাওয়াল দিহা বেলুয়াম আপিট পেনওয়া মে পানত কিয়বলা নেতুয় পানতে তিয়েন দেওয়াল হেমনত্তাং পানতে আডাঙ্গু দেওয়াল গেনে কিসিদু আকারে দ্যানিমাক নমেতিব তমান হিতাগান্না দেওয়াল তমান হেমদামে বেদিকাবে গিলা বেরিহান্দেন দেওয়াল তমাই আবিল পার্লিমেন্তুয়ে কথা করে মোকদ তমান একপারাক ব্যবস্থা বিরোধী বলে গান্না গিহিলা এক পরাজয় উনাম নেবত মে সমাজে তুল জাতিবাদে ঔসলা মেরাটে ইন্ন মিনিসুঙ্গে অ্যাস নীলাঙ্কার করলা নেবত বলে গান্নে কোহমদ কিয়েন এক তমাই ওন উৎসাহ করান আপি মে দাবস্তিকে মে বেদিকাবল আপি দেখে দে তমাই একাবদ্ধ বিপক্ষী মন্ত্রীবরু ব্যবস্থাব রট বেদন ব্যবস্থাবজ্ঞেন হদনওয়া এভাগে ম ফেডারাল ব্যবস্থাবজ্ঞেন হদনওয়া মে রট ইভরাই এভাগে নয়কুত এভাগে কথাওয়াল তামাই আপিটা হ্যান্নে লবেন এভাগে ম তামাই আদ উদে কথা করবো বিমাল বীরবংশ মন্ত্রী তুমাত প্রশ্ন গণনাওয়া কেল্লা করা এতুমা একবতাবক দি তুমার মতাকল্লা দেন নোনে বিশেষেন্ম দিদাস নামে যুদ্ধে অবসান উনাট পাশে মের আটট এক্সাজাতীনকে সংবিধানে লেখান্তুমা ব্যাংকিন মোন মতিতুমাই মাইন্দ রাজপক্ষ মেত্তুমাই একঙ্গাত্তেকট আসঙ্করা এ গিউসুমকট এলমুনা এ গিউসুম প্রকারও তমাই আদ মে হেমদেয়াকম সিদ্ধবেনি এতকট মে গিউসুমে মৌলিক আসঙ্কর পুদেন্ন তমাই দেদাস নামে যুদ্ধে অবসান উনাট পাশে মাহিন্দ রাজপক্ষ মেত্তুমাই এক্সাজাতীনকে লেখাম মেত্তুমা වන බෑන්කීන් මූන් මැත්තුමයි අස්සං කරපු ගිවිසුම. ඒ ගිවිසුමේ තිබිච්ච දේවල් තමයි එකින් එක ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට තමයි එතුමා පත්කරපු එල්.එල්.ආර්.සී වාර්තාව. මහින්ද රාජපක්ෂ මහත්තයා පත්කරපු ඒ එල්.එල්.ආර්.සී කොමිසමේ නිර්දේශ ටික කියවලා බලන්න. ඒ නිර්දේශ ටික කියලා තියෙනවා ලස්සනට. ඒ හැම එකක්ම කියවලා බලන්න. ඒක කියවුම තේරෙනා මේව තමයි අද ජාත්‍යන්තරය තුල සාකච්ඡා වෙන්නේ. মেয় তামাই পৌকিয় কালে মহিন্দ রাজপক্ষ মহাত্যা মহিন্দ রাজপক্ষ মন্ত্রীতুমাকে পালন কালে এতুমা অতিকরল গিয়ে দেওয়াল তামাই আদ জাত্যন্তরে কথাবেন দেদাস পাহালে আপে আন্ডু এতুনাট পাশে আপি জাত্যন্তরে তেক কিসিমা সম্মুতি একট আপি গিহিল না আপি জাত্যন্তরে তেক কিসিমা সম্মুতি এক আপি অসংকরল না মে আপি এন্ন কালিং অসংকরপু দেওয়াল প্রতিপাল তামাই আদ জাত্যন্তরে তুল মেব সাকচ্ছাবেন එතකොට මේ කාරණාවල් අද එතුමන්ලා නොදන්නා වගේ ඒවා ගැන කතා නොකර වෙන වෙන දේවල් ගැන කතා කරනවා. ඊළඟට එතුමාලාට අපි කියන්න ඕනේ දැන් අපි හොයන මිනිමැරුන් තියෙනවා. අපි ආවට පස්සේ එතුමාලා වහලා තිබිච්ච එතුමාලා හංගලා තිබිච්ච එතුමාලාට හොයාගන්න බැරි වෙච්ච නඩු අහන්න නැතුව හිටපු ලසන්ත වික්‍රමතුංග ඝාතනය ප්‍රදීප් එක්නලිගොඩ ඝාතනය තාජුඩීන්ගේ ඝාතනය අද 2015න් පස්සේ ඒ ඝාතනවල පරීක්ෂණ ආරම්භ කරලා යම් කිසි ප්‍රමාණයකට අද එළියට ඇවිල්ලා තියෙනවා මේ ඝාතන ගැන තමයි අද අපි කතා කරන්නේ අද මේ ඝාතන ගැන තමයි පරීක්ෂණ අද කොමාරි පරීක්ෂණ අඩුවෙන් හරි වැඩියෙන් හරි යම් කිසි දුරකට පරීක්ෂණ අද ඇවිල්ලා තියෙනවා අද මේවා තමයි අද කතාබහ වෙන්නේ එහෙම නැතුව යුද්ධයේදී වෙච්ච ඝාතන සම්බන්ධවත් යුද අපරාධ චෝදනා ගැනවත් අද කවුරුවත් කතා වෙන්නේ නැහැ. අද කතා වෙන්නේ ඇවිල්ලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරේ කවුද? ප්‍රදීප් නැක්ලිනිගොඩ උස්සංගියේ කවුද? තාජුඩීන් ඝාතනයක් නෙමෙයි කියලා කියලා ඒ ඝාතනය හංගන්න හැදුවා. අද ඒක මිනිමරුමක් බවට අද පත් වෙලා අද හෙලි වෙලා තියෙනවා. අද ඒක ඔප්පු වෙලා තියෙනවා. අද මේවා තමයි අද සමාජය තුළ අද කතා බහට ලක් වෙන්නේ මේවා ගැන තමයි හොයන්න අද සිද්ධ වෙලා තියෙන්නේ ඒ හින්දා යුද අපරාධ චෝදනා යුද්ධය ගැන නොඑක් චෝදනා අපි පෞගිය කාලේ එල්ලුණත් අද ඒවා ගැන නෙමෙයි සාකච්ඡා වෙන්නේ ඒ වගේම තමයි එතුමන්ලට අපි කියන්න ඕනේ තවත් වැදගත් කාරණාවක් තියෙනවා ඊළඟ කාරණාව තමයි දැන් නාමල් කුමාර ගැනත් සාකච්ඡා වුණා අපි දැක්කා නාමල් කුමාර විශේෂයෙන්ම මේ අපිට චෝදනා එල්ල කරා මේ එක්සත් ජාතික පක්ෂයේ පෙරමුණේ පක්ෂ නායකයෝ ජනාධිපතිතුමා කුමන්ත්‍රණය ඝාතනය කරන්න හවුල් වෙලා ඉන්නවයි කියලා. දැන් ඒව හොයාගෙන ගියා. දැන් හොයාගෙන ගියාම පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමා කිව්වා ඒ එතුමාගේ හඬපටිවල කිසිම තැනක ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ගැන සඳහන් වෙලා නැහැයි කියලා. ඒක අපි නෙමේ කිව්වේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා. දැන් නාමල් කුමාර කියන මේ පුද්ගලයා නොයිකුත් ආකාරයේ ප්‍රකාශ කරනවා. ද අපිට තියෙන ගැටලුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ නාමල් කුමාර කියන මේ පුද්ගලයාව ඇයි අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඇයි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නාමල් කුමාරට නිදහසේ ඉන්න දීලා තියෙන්නේ? මේ වගේ බරපතල චෝදනාවක් එල්ල කරපු මේ රටේ රාජ්‍ය නායකයව ඝාතනය කරන්න ගැන මේ යම් හෙලිදරව්වක් කරයි කියලා කියමින් මේක ලොකු ආලෝන්ද මේ රටේ ලොකු ප්‍රශ්නයකට මුහුණ පාපු මේ සිද්ධිය ගැන ඇයි මෙතුමාව තාම අත්අඩංගුවට ගන්නෙ නැත්තේ? දැන් ජනාධිපතිතුමාගේ යටතේ පොලිසිය තියෙන්නේ. දැන් ජනාධිපතිතුමාගේ යටතේ තියෙන්නේ. දැන් ජනාධිපතිතුමාට පුළුවන් දැන් නාමල් කුමාරව වහාම අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ පවත්වන්න. දැන් ජනාධිපතිතුමා එක කරන්න ඕනේ. මොකද ජනාධිපතිතුමාව ඝාතනය කරන්න කුමන්ත්‍රණයක් තියෙනවායි කියලා කියපු පුද්ගලයා අද නිදාසයේ ඉන්නවා. එක පැත්තකින් ජනාධිපතිතුමාගේ අතේ පොලිසියක් තියෙනවා. අර පුද්ගලයා හැමදාම පුවත්පත් සාකච්ඡා තියෙමින් නොයෙකුත් දේවල් එයාට හිතුණු දේවල් කිය කී ඉන්නවා. දැන් මේවා වල දැන් එයා මම හිතුවා සමහර විට ජනාධිපතිතුමා ආණ්ඩුකාරවරු පත් කරානේ. ඒවා ආණ්ඩුකාරවරු නන් නෙමෙයි. ඒ ඔක්කොම පළාත් සංවිධායකවරු පත් කරේ තුමා. මං හිතුවා දකුණ පළාතට නාමල් කුමාරව දායි කියලා. සමහර අපි කල්පනා කරා මේ දාගෙන යන විදිහට නාමල් කුමාරට දෙයිද දන්නා මේ ආණ්ඩුකාරකමක් කියලා. නැගෙනහිර නෙමෙයි දකුණේ. ඔව් මේ නැගෙනහිරට දැම්මානේ ඉස්බුල්ලා මන්ත්‍රීතුමාව. ඒ හින්දා මේ යන විදිහට සමහර විට මේ නාමල් කුමාරට ප්‍රොමෝෂන් එකක් හම්බෙලා දකුණේ ආණ්ඩුකාරව පත්. ඔව් කීර්ති දෙන්නකෝන් මහත්තයා දැන් ඒ පෞගිය කාලේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු ප්‍රජාතන්ත්‍ර ස්වාධීන කියලා කියාගත්ත අයගේ ඔක්කොම මේ ආණ්ඩුකාර පත්වීම් ගැනීම තුළ සියලු දෙනාගේම රෙදි ටික ගැලවුණා. අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ස්වාධීන කිය පෞගිය කාලේ බෙරිහන් දීපු අයගේ රෙදි ටික ගලවලා දැම්මා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා එක අතකින් ලොකු දෙයක් කරා. මොකද අපිට තිබුණ ඔළුව කැක්කමක් නැති කරා. මොකද මේගොල්ලෝ මාධ්‍යවලට ඇවිල්ලා හැමදාම ෆේස්බුක් වල එක එක කමෙන්ට් දාගෙන ඒගොල්ලෝ තමයි පොරවල්, ඒගොල්ලෝ තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්නේ, අපි තමයි ස්වාධීන මැතිවරණ නිරීක්ෂකයෝ කියලා හරි පොර කතාවල් කීකේ හිටියේ. ඒ කීකේ වූ හිටපු අයගේ රෙදි ටික ගලවලා දැම්මා ජනාධිපතිතුමා ආණ්ඩුකාර තනතුර දීලා. ඉතින් අපි එක පැත්තකින් ජනාධිපතිතුමාට ඒකට ස්තුතිවන්ත වෙන්නත් ඕනේ. ඒ වගේම සභාපතිතුමනි දැන් මේ හැමතිස්සෙම තියෙන චෝදනාවල් තමයි දැන් අපේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා උදේ බෙරිහන් දුන්නා අර පර්පචුවල් ට්‍රෙෂරිස් එකේ ඉන්න අර මහත්තුරුන්ව නිදහස් කරාම. දැන් ඒක හරි අපි නිදහස් කරා වගේ. දැන් විමල් වීරවංශ මහත්තයත් පිරේ හිටියා හොර පාස්පෝට් එකක් අදලා. දැන් යාවත් අධිකරණයෙන් නිදහස් මේ අප පිට නිදහස් කරා. දැන් අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා චෝදනාවක් තියලා උසාවියෙන් නිදහස් වුණා. එතකොට ඒ වගේ මන්ත්‍රීවරු කීප දෙනෙක් යම් යම් චෝදනා උඩ නිදහස් වුණා. දැන් නිදහස් වුණා අප ලැබුණා. දැන් අප ලැබුණාට මෙතන ඇවිල්ලා කෑ ගහනවා හරියට මේ අපි අප දුන්නා වගේ. ඒ අධිකරණේ අප දුන්නේ. දැන් එහෙමනම් ජොන්ස්ටන් ෆර්නෑන්ඩෝ මහත්තයාව නිදහස් කරපු එක වැරදිද? විමල් වීරවංශ මන්ත්‍රීතුමාටත් අප දීපු එක වැරදිද? ඒ වගේ දැන් මේ මන්ත්‍රීවරු ගණනාවකට උසාවියෙන් අප ලබා දීලා තියෙනවා. ඉතින් ඒක උසාවියේ තීන්දුවක්. ඒ උසාවිය තීන්දුවකට ආණ්ඩුවක් ගැටියට අපි වග කියන්න ඕනේ නෑ. අපි මොකටද වග කියන්නේ? ඒ උසාවිය නඩු අහලා තීන්දුව දෙනවා. ඒ හින්දා අපි විමල් වීර මන්ත්‍රීතුමාට අපි මතක් කරන්න ඕනේ. එතුමා හැමතිස්සෙම අර බැඳුම් කරේ ගැන කතා කරනකොට ජනාධිපතිතුමා අර බැඳුම් කර කොමිෂන් වාර්තාව ඉදිරිපත් කරනකොට කිව්වා මේ බැඳුම් කර වංචාව 2007 ඉඳන් අද වෙනකම් මේ රටේ සිද්ධ වෙලා තියෙනවා කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. අපි එදා ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා ඒ 2007 ඉඳන් බැඳුම් කර වංචාව සිද්ධ වෙලා තියෙනවා නම් ඒ පිළිබඳවත් වහාම කොමිසමක් පත් කරලා ඒ ගැනත් හොයන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. නමුත් ඒව උනේ නැහැ. ඒ කෙසේ වෙතත් සභාපතිතුමනි අද මේ අපි මේ අද මේ කතා කරන අපි සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතා දැක්වීමේ පනත පිළිබඳ ගත්තොත් අද ලෝකේ රටවල් එකිනෙකා තමන්ගේ රටවල් වල ඉන්න අපරාධකාරයන් ඉන්න පුළුවන් වෙනත් රටවල් වල අපරාධ කරලා තමන්ගේ රටවල් වල ඇහිලා සැංගිලා ඉන්න පුළුවන් ඔවුන්ව අවශ්‍ය වෙන ඒ වගේ අද ලෝකේ හැම රටක්ම ඒකාබද්ධව වැඩ කරන තත්ත්වයක් අද ලෝකේ උදා වෙලා තියෙනවා. අද අපි ඒක පේනවා. අපි බටහිර රටවල් වලට ගියාම විශේෂයෙන්ම දියුණු රටවල් ඒ රටවල් වශයෙන් වෙන් වෙලා හිටියත් සමහර විට ඔවුන් හරහා ඔවුන්ගේ යම් යම් ගිවිසුම් එකඟත්වයකට ඇවිල්ලා ඔවුන්ගේ රටවල ඉන්න අපරාධකරුවන් පිළිබඳව අපරාධකරුවන් අපරාධ කරලා වෙන රටවල් වල ගිහිල්ලා හැංගිලා ඉන්න අපරාධකරුවන් පිළිබඳව ඒ සැකකරුවන් පිළිබඳව අද ඔවුන් යම් යම් ගිවිසුම් වලට ඇවිල්ලා අද ඒ රටවල් වැඩ කරගෙන යනවා. එතකොට මේ වගේ ගිවිසුමක් කරනකොට මෙතනට ඇවිල්ලා කෑ ගහනවා මෙන්න මේ රණවිරුවෝ පාවල දෙන්න හදනවා රණවිරුවෝ මේ දංගෙඩියට යවන්න හදනවා මේ රණවිරුවෝ ඉල්ලපු ගමන් අපි මේ පිටරටවල් වලට යවන්න හදනවායි කියලා වෙනම චිත්‍රයක් වෙනම දෙයක් මේ රට තුළ මවන්න උත්සාහ කරනවා. ඉතින් අපි කියන්න කැමැති හරි කනගාටුයි මේ වගේ මේ දේශපාලනයට හැම දෙයකටම රණවිරුවෝ හමුදාව සම්බන්ධ කරගෙන ජාතිවාදයේ අවශ්‍යගෙන ආගම්වාදයේ අවශ්‍යගෙන අවුරුදු 70ක් මේ රට විනාශ කරලා තියෙනවා. අවුරුදු 35ක් 30ක යුද්ධයකට ගිහිල්ලා අපි සියලු දෙනා මේ යුද්ධය හරහා විනාශ වෙලා තියෙන්නේ. ඒකේ නැති වෙච්ච මානව සම්පත් වෙන්න පුළුවන්, ධනය වෙන්න පුළුවන්, අපේ සංස්කෘතිය වෙන්න පුළුවන්, අපි හරහා ඇති වෙච්ච අද සැකය, ඒ සියලු දේවල් මේ යුද්ධය හරහා ගොඩනැගිච්ච දේවල්. නමුත් අද යුද්ධය අවසන් වෙලා අපිට අලුතෙන් ගමනක් යන්න ඕමනා වෙලා තිබිදි නැවත වතාවක් මේ රට මෙලෙච්ඡත්වයට ඇදගෙන යන්න නැවත වතාවක් මේ රටේ ජාතිවාදයේ ආගම්වාදයේ පතුරවමින් සැකය ඒ ජාතීන් අතර ඇති කරන්න කතා කිරීම ගැන මං හිතන්නේ හරි කනගාටුවක්. මොකද අපි කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ රට නැවත එවැනි තත්ත්වයකට ගෙනියන්න. අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ මීට වඩා හොඳ තත්ත්වයකට මේ රට යන්න ඕනේ කියන එක. නැවත මේ රට තුළ යුද්ධයක් හරි ජාතීන් අතර ගැටුමක් හරි ජාතීන් අතර අනුබෝධයක් හරි අපිට අවශ්‍ය නැහැ. අපිට ජාතික සංහිඳියාව, ජාතික සමගිය අපි කොහොමද ගොඩනගන්නේ කියන එක තමයි අපිට තියෙන ප්‍රධානම අභියෝගය. ඉතින් ඒ අභියෝගය අපිට ජය ගන්න බැරි නම් කවමදාක්වත් අපිට රටක් හැටියට ඉස්සරහට යන්නත් බෑ. හැමදාම අපි මේ දේවල් කතා කර කර ඉන්න පුළුවන්. අපි දන්නවා අපිට කලින් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරු බුද්ධිමත් අය මේ ගැන කතා කරලා තිනවා, වාද විවාද කරලා තිනවා, සාකච්ඡා කරලා තිනවා. නමුත් ඒකට උත්තර හොයාගන්න බැරි වුණා. ඒගොල්ලෝ කතා කරපු දේවල්ම තමයි අද අපිත් ඇවිල්ලා නැවත මේ පාර්ලිමේන්තුව තුළ නැවත අපි මේ කියන්නේ. මේ අලුත් දේවල් නෙමෙයි. ඒ හින්දා අපිට ඕනේ අලුත් අදහස්, අලුත් දේවල්, අලුත් ගමනක් යන්න. ඒ ගමන යන්න පුළුවන් වෙන්නේ මේ ගමන යන්න පුළුවන් වෙන්නේ ඒ අලුතෙන් හිතන අලුත් අදහස් එන අයට විතරයි. එහෙම නැතුව හැමදාම අර ලිනක ඉඳගෙන අර ලිං මැඩියෙක්ගේ අදහස් තියාගෙන ඒ වගේම අර මේ වනචාරි අදහස් තියාගෙන ඒ ගෝත්‍ර අදහස් තියාගෙන අන්න ඒ උදවියත් එක්ක මේ ගමන යන්න බෑ. මං හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජයටත් ඒක තමයි මූලික හේතුව. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයාට තේරෙනවා නම් මං හිතන්නේ එතුමත් මේ රටේ නැවත ආණ්ඩුවක් හදන්න කියලා හිතනවා නම් නැවත මේ රටේ බලයක් හදන්න ඕන කියලා හිතනවා නම් මං හිතනවා එතුමාටත් දෙපාරක් කල්පනා කරන්න වෙනවා. මේ ජාතිවාදී ආගම්වාදී බලවේගය එක්ක තියාගෙන මේ රටේ ගමනක් යන්න පුළුවන්ද කියලා. එහෙම ගමනක් යන්න බෑ. යන්න පුළුවන් එකම ගමන තමයි විනාශ කරන්න පුළුවන් මේ රට නැවත. නැවත මේ රට ඇතුළ ගෝත්‍රවාදයක් ඇති කරලා අපිව නැවත ඇනකොටා ගන්න තත්ත්වයක් උදා කරලා අපිව නැවත ආපස්සට අපිව ගෙන යන්න පුළුවන්. ඊට එහා යන්න පුළුවන් ගමනක් ඔවුන්ට නැහැ. ඒ හින්දා ගරු සභාපතිතුමනි නැවත වතාවක් තමන් ආන්සියට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ලබා දීම ගැනත්. ඒ වගේම මේ පනත් අපිට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. මොකද මේ පනත් තරහා පෞගිය කාලේ මේ රටින් පිට කරපු මුදල් විශාල ප්‍රමාණයක් අපි දන්නවා පෞගිය කාලේ මුදල් පිට වුණා. ඒ පුතල් පිට වෙච්ච මුදල් හොයා ගැනීම සහ ඒ මුදල් නැවත මේ රටට ගෙන්වා ගැනීම මේ පනත අරහා අපිට නොයෙකුත් සහ මේ නොයෙකුත් නීතිමය අවස්ථාවල් අපිට ලැබිලා තියෙනවා. ඒ හැම එකක්ම හදන්නේ මේ රටේ නීති පද්ධතිය ශක්තිමත් කරන්නත්, ඒ වගේම මේ රටේ ආර්ථිකය ගොඩනගන්නත්, ඒ වගේම වංචා හා දූෂණ මේ රට තුළ අවම කරන්නත් තමයි මේ පනත් තුළ බලාපොරොත්තුව. ඒ හින්දා මේ කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
Honorable Sudanda Punjanilam.
How many minutes?
20 minutes.
Oh. Garu Sabhapatthumani, me panaddekin ekka panatak ka yam sansodhanayak garu emathumiyata matak kara denna man kemathi. Eka thamai yam tanettek maranayakata patthunayan passe ඒ මරණය සිදු කර තැනැත්තාගෙන් ඒ වන්දි ඒ පවුලට ලබා ගැනීමේදී ඒ ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය ඉතාමත්ම හොඳ වැඩක්. හැබැයි මරණයට පත් නොවී මැරුණා වගේ තත්ත්වයට පත්වෙන පුද්ගලයෝ ඉතුරු වෙනවා. අකර්මණ්‍යයි හෙළවෙන්න කරන්න බැහැ. බටයකින් තමයි ආහාර පාන දෙන්නේ මැෂින් එකේ ඉන්නේ. ඉතින් අන්න එවැනි පුද්ගලයන්ටත් මරණ හා සමානව සලකලා ඒ අයගෙන් යැපෙන්නන්ට ඒ වන්දියක් දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම අගය කොට සලකනවා. ඒ මොකද මං දන්න විදිහට ඉංගලන්තයේ එවැනි නීති පද්ධතියක් ක්‍රියාත්මක වෙලා ඒ අනුව කටයුතු කරනවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් ඒ කාරණේ විතරයි මම ඔබතුමියට ඒ කාරණේ පිළිබඳව මතක් කරන්නේ. දෙවරි කාරණේදී මට කතා කරන්න තියෙන්නේ විශේෂයෙන්ම අපේ සුමන්දිරන් මන්ත්‍රීතුමා අධිකරණේ පහුගිය කාලේ දුන්න තීන්දුව ගැන ශ්‍රේෂ්ඨ අධිකරණයේදී හොඳ කිව්වා. ඒ හොඳ කියන ගමන්ම එතුමා කියනවා ඒත් ලංකාවේ වෙච්ච අපරාධ උතුරු නැගෙනහිර වල ප්‍රගතියක් නැල්ලු. ලසන්ත ඝාතනයේ ප්‍රගතියක් නැල්ලු. මේ ඝාතනවල ප්‍රගතියක් නැල්ලු. ඇත්ත වශයෙන්ම දේශපාලනඥයෝ වෙන අපිට ඒව ගැන කතා නොකර ඒව ක්‍රියාත්මක කරන ආයතන පොලිස් දෙපාර්තමේන්තුවේ CID එක ඒයිඩියක ඒ වංචා විමර්ශනාංශ ඒ නිලධාරීන්ට ඒ ටික හරියට කරන්නට දෙනවා නම් ප්‍රසිද්ධියේ රූපවාහිනියට ඇවිල්ලා පත්තරවලට කටේ සද්ද තිබ්බ පළියට කටේ ඒ හසුරෙන ආකාරයට හෙඩ්ලයින්ස් වලට කතා නොකර හිටියානම් මම හිතන විදිහට ඒ කරන නිලධාරීන්ට මීට වඩා හොඳ විමර්ශනයක් කරලා ඒ ප්‍රගතිය කරලා අගතියටපත් වූ අයට සහනය ලබා දීමේ හැකියාව තිබෙනවා. ඒකට කියනවා බල්ලගේ වැඩේ බූරුවා කරන්න හොඳ නැහැ. බූරුවා කරන්න වෙන කාරණයක් බල්ලා කරන්නේ තව කාරණයක්. මං ඒ උපමාව දෙන විදිහ. ඒ නිසා මම කැමැති සුමන්දන මන්තුමාට මතක් කර දෙන්න එතුමා අපේ ශ්‍රේෂ්ඨ අධිකරණේ මත අපේ අධිකරණ පද්ධතිය දුන් තීන්දුව හොඳයි කියන ගමන් නමුත් ජාත්‍යන්තර අධිකරණයටම යන්න ඕනේ කියනවා. ඉතින් මම අහනවා ජාත්‍යන්තර අධිකරණයට යන්න ඕනේ මොකටද? අපේ අධිකරණේ අපේ රටේ ඇති වූ අර්බුද ව්‍යවස්ථාමේ අවබෝධවලදී තීන්දුවක් දීලා තියෙනවා නම් ඒ තීන්දුව හොඳයි කියලා පිළිඅරගෙන තියෙනවා නම් එක පාර්ශයක් අපි පිළි නොගත්තට ඉතින් එහෙනම් එයාම කියනවා නැවත අධිකරණේ ජාත්‍යන්තරට යන්න ඕනේ. ඒකට මම ගරු සභාපතිතුමනි මේ බාන්න හිටපු දයාරත්නාකගෙන් හමුදාපතිගෙන් පැය 5ක් ප්‍රශ්න කරලා හිටපු ගුවන් හමුදාපතිගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි. ඒ වගේම යුද හමුදා මේජර්ට හා සරේන්ට මරණ දඬුවම 1998 යාපනයේදී පුද්ගලයෙක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වෙලා. එතකොට හිටපු මාධ්‍ය ප්‍රකාශක ඇතුළු නාවික හමුදාවේ 12කට නඩු CID උසාවියට දන්වයි. යුද අපරාධ සිදු කළ චෝදනා ප්‍රසිද්ධ ශ්‍රී ලංකා තානාපති ජනරල් ජරත් ජගත් ජයසූරියට ජගත් අධිකරණේ නඩු.
ඕඩර් ප්ලීස්. ඔනරබල් මුජිබුර් රහ්මාන් විල් ටේක් ද චේ.
ඔව් මන්ත්‍රීමා කතා කරන්න.
එතකොට සභාපතිතුමනි නාවික හමුදා 3ක් පොලිස් සත්තඬුවට නාවික හමුදා ලුතුනන් කමාන්ඩ් චන්දන ප්‍රසාද් ජලි රිමාන්ඩ්. එතකොට යුද හමුදා මේජර් ඒක මං කියෙව්වා. ඉතින් එතන මේ කියන්නේ කාටද? මේ කියන්නේ කාට බලන්නද කාට අහන්නද අහන්නද එතකොට අපේ විජිතේරත් මන්තුමා කිව්වා ජාත්‍යන්තර අධිකරණය එපා කියලා අපි මතක තියා ගන්න ඕනි අපේ අනුරාධපුරේ රසක්න්තුවා මම හිතන්නේ ප්‍රකාශ කරා මලේසියාව ඒ වගේ අල්ලපු රටවල් වල නීති පද්ධති ක්‍රියාත්මක කරන හැටි අගමැතිවරු හිරේ දාන හැටි පකිස්තාන හිටපු අගමැතිතුමා හිරේ දාන හැටි හැබැයි අපි අමතක කරන්න එපා මේක අප්‍රිකානු ද්වීපයේ තියෙන රටක් කියලා. එවැනි රටවල් වල නම් උදේ තියෙන ආණ්ඩුව හැන්ද වෙනකොට නැහැ. හිටපු එක්කෙනාව හිරේ දාලා අලුත් එක්කෙනෙක් ඇවිල්ලා. එවැනි රටක් නෙමෙයි අපේ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ වගේම ඇයි මේ හැම කෙනෙකුටම නඩු දාන්න නඩු දාන්න නඩු දාන්න නඩු දාන්න කියලා කියන්නේ මොන මානසිකත්වෙන්ද ඉන්නේ? අපේ රට බෞද්ධ රටක් බහුතර බෞද්ධින් රටක් අනිත් ආගම් අයටත් ගරු කරමින් අවුරුදු ගණනාවක් තිස්සේ පැවතෙන රටක්. ඉතින් මේ රටේ ඒ අනිත් රටවල් වල වෙන ක්‍රියාදාමයන් මේ අපේ බහුතර බෞද්ධයන්ින් නටක කරන්න බෑ. ඒකට අපේ මහා සංඝරත්නය ඒ වගේම අපේ මුස්ලිම් පූජකතුමාලා Hindu පූජකතුමාලා මේ එක්කෙනෙක්වත් ඒකට මම හිතන්නේ කැමති වෙයි කියලා. ඒ නිසා අපි අපේ මානසික තත්ත්වය මීට වඩා වෙනස් කරගන්න ඕන. එදා ඇමරිකාව ජපානයට බෝම්බ දැම්මා. හිරෝෂිමා නාගසාකි කියන ඒ ප්‍රදේශයන් සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා. අංගවික්‍රල දරුව අදත් ඉපදෙනවා. හැබැයි ඇමරිකාව ඊට පස්සේ මොනවද කරේ? ඒ රටේ ත පුළුවන් තරම් උදව් කරලා ජපානය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට එන්න උදව් කරා. ඉතින් මම හිතන්නේ මේ ශ්‍රී ලංකාවෙත් උතුරු නැගෙනහිර එහෙම නැත්නම් දකුණේ දා ඇතිවෙච්ච ත්‍රස්තවාදය ගොයිකත් ත්‍රස්තවාදය සිංහල වුණත් ඒවැනි තත්ත්වලට අපි කරන්න ඕනි ඒවට අවශ්‍ය කරන මානසික තත්ත්වය ඒ වගේම කරුණාව දයාව ඒ වගේ දේවල් පාවිච්චි කරලා එයාව ඒ තත්ත්වෙන් ගොඩ ගන්න ඕනි. එහෙම නැතුව අර බල්ලෙක් කකුල කෑවට අපේ අපි ඒ බල්ලා කකුල කන්න යන්නේ නැහනේ. අපි මිනිස්සුනේ. දේවින්දියට අපි මිනිස්සු වගේ හිතලා වැඩ කටයුතු කරොත් අපිට මේ ගොඩක් ප්‍රශ්න වලින් ගොඩ එන්න හැකියාව ලැබේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මම මතක් කර දෙන්න කැමති අපි කතා කරනකොට අපි කතා කරන්න ඕනි අතීතියත් පොඩ්ඩක් දැනගෙන. මම එහෙම කියන්නේ මොකද ගල් සභාපතිතුමනි මමත් දැන් අවුරුදු 25ක් මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ අද වෙනකොට ඉඳලා තියෙනවා. තව අවුරුදු එකහමාරක් විතර ඉන්නත් තියෙනවා මේ ටර්ම් එකේ. මේකෙන් අවුරුදු එකහමාරක් විතර ගරු ඇමතුමිනේ මාත් ඉඳලා තියෙන්නේ රිමාන්ඩ් එකේ නැත්තම් හිරේ. ඉතින් මම කැමති නැහැ ඒ හිරේ මිනිහෙක් වැටෙනවා දකින්න. මොකද මම මේකේ අත්දැකීම් විඳලා තියෙන නිසා මම දන්නවා හිරේ මිනිස්සෙක් ඉන්නකොට ඒ මිනිස්සයාට ඇතිවෙන බලපෑම් මානසික தত্ত্বය තමන්ගේ දරුවන්ගේ මානසික தত্ত্বය බිරිඳගේ නෑදෑයන්ගේ අම්මා තාත්තා බලන් දෙන යාළුවන්ගේ මානසික தত্ত্বය පවුල් ගණනාවක් කෙරේ ඉන්න මිනිසුන්ගේ ජීවිත කැඩිලා මිදිලා විනාශ වෙලා ගිහින් තියෙනවා. මනුස්සයාට අප දෙන්න නඩුවට කතා කරන්න විදිහක් නැතිකොට නොයෙකුත් අපචාර වැඩවලට නීති විරෝධී වැඩවලට එවැනි තත්ත්වයන් වලට භාජනය වෙනවා. ඒක තමයි මන්ත්‍රීතුමෙක් ජයවර්ධන මන්ත්‍රීතුමා කිව්ව කතාව හරි. අපේ හිරගෙවල් වලින් සාමාන්‍යයෙන් වෙන්නේ වෙන රටවල් වල හොඳ නරක මිනිස්සු හොඳ පාටපත් වෙනවා. අපේ කෙහෙල් කැන් කනක් ආපු එක නැත්තම් කුකුලෙක් හොරකම් කරපු එක දැම්මම ඌ එළියට එන්නේ හොඳ අයියලා ටිකක් ආශ්‍රය කරලා අයියා කෙනෙක් වෙලා. අපරාධ බෝ කිරීමේ මධ්‍යස්ථානය තමයි උපාධි ගණතන තමයි ගරු ඇමතුමී අපේ තියෙන හිරේ වන්දනාගාර ටික. ඉතින් මේක ප්‍රතිසංස්කරණය කරේ නැත්තම් මේ රටේ තව ඉදිරියට තව තවත් නොඑක් අපරාධ සිදුවේ. මම මේ කියන්නේ අවුරුදු දෙකහමාරක් හිටිය කෙනෙක් ඇද්ද. ඔබතුමිය දැන් නිරේ බාර එහෙම නැත්නම් අධිකරණේ බාර ඇමතුමිය වුණත් කදාසක්වත් හිරකෝඩුව ගිනලා නැහනේ. හැබැයි අයියා ඉඳලා නැහැ දැන් ඉඳලා නැහනේ. හැබැයි ඔබතුමා අයියා ඉඳලා තියෙනවා මම හිතන්නේ. එතුමා හිටියා නම් එතුමා දන්නවා කොහොමද මේක කරන්න කියලා. ඒ වගේම තමයි අපේ අර ඉන්දුනිල් මන්ත්‍රීතුමා නොයෙක් නොයෙක් ප්‍රකාශ කළා. හැම ආණ්ඩුවක UMP ආණ්ඩුවෙත් කොයි ආණ්ඩුවෙත් එකම විදිහේ දේවල් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ මගේ හිත මිත්‍ර රුවන්ට මම මතක් කරලා දෙන්න ඕනේ. ගෝනුර සුනිල් ඔබතුමා දන්න ඇති අහලා ඇති. ඔහු කවුද? ඔහුගේ ක්‍රියාකාරකම් මොනවද? ඔහු හිටියේ කොහෙද? ඔහුට නිදහස දුන්නේ කවුද? එතකොට එදා අධිකරණයේ ගර් සභාපතිතුමනි එක්සත් ජාතික පක්ෂයේ එදා ආණ්ඩුව කාලේ මගේ පියත් මේ පාර්ලිමේන්තුවේ හිටියේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ ගෙවල් වලට ගල් ගැහුවා. එදිරිවීර සරත්චන්ද්‍ර මහාචාර්යතුමාගේ කොලරකින් අල්ලලා සම්මන්ත්‍රණයක් දීමට එයාලව ඇදලා චේන් එහෙම නැත්තම් පොළු මගුරු වලින් පහර දුන්නා. අපේ සිරිනාල්ද මෙල් අපේ මන්ත්‍රීතුමා ඉන්නවා. එතුමා දන්නවා ඇති. එතුමා ජේෂ්ඨෙක්. ඒ වගේම අනිත් එක්කෙනා මේ පැත්තේ. ඒක හරි ලොකුගේ මන්ත්‍රීතුමා. මේ ඔක්කොම උනේ එක්සත් ජාතික පක්ෂයේ අජිත් මන්ත්‍රීතුමනි. මේ ඉතිහාසයේ කාගෙත් තියෙනවා කිල්ලොටෝල කුණු කියලා තියෙනවනේ. ඉතින් අපි ඒවා ගැන කතා කරමින් අපි දෙපැත්තටම මඩ ගහගත යුතු නැහැ. හැබැයි හැම කෙනෙක්ම තමන්ගේ පක්ෂයේ ඉතිහාසය පිළිබඳ දැනුවත් වෙන්න ඕනි. සුමන්දිර මන්ත්‍රීතුමා කතා කරනවා ජාත්‍යන්තර අධිකරණය ගැන. එතුමාට මතක නැහැ ලෝකයේ මේ දකුණු දිග ආසියාවේ තිබ්බ හොඳම පුස්තකාලය යාපනයේ පුස්තකාලය කවුද ගිනි තිබ්බේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද? එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණද? කවුද? එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කාලේ කවුද ගිනි තිබ්බේ කියන එක මම දන්නේ නැහැ. මම නෙමෙයි, මගේ තාත්තා ඔය පැත්තේ සිද්ධි දන්නේ නැහැ. ඒක සිද්ධි හිටියේ නැහැ. මම කතා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කාලේ යාපනයේ පුස්තකාලයේ ගිනි තිබු කාලේ. මම එතකොට ඔය පැත්තේ නැහැ. මම පාර්ලිමේන්තුවේත් නැහැ. අහුන් ගන්න දෙන්න අහගන්න. මම මේ කියන්නේ දෙපැත්තෙම තියෙනවා කුණු. දෙපැත්තම කුණු තියෙන එක කතා කරනකොට කතා කරන්න ඕනි. ඒ කුණු නැති වෙන විදිහට කවුද දන්නේ? කවුද දන්නේ නැහැ. ඒකනේ මං හිරේටිය කිව්වේ. සියලු නඩෝලින් නිදොස් කොට නිදහස් සිද්ධිමන්තුමනි. ඒ මොකද අධිකරණය එච්චර ස්වාධීන නිසා එහෙම උනේ. සාධාරණීට කරන නිසායි. ඒකයි මං කිව්වේ. ඒව ගැන කතා කරලා බොරු බයිලා කතා කරලා වැඩක් නැහැ. එහෙමනම් අපිට කියන්න දේවල් ගොඩක් තියෙනවා. හයියෙන් යනකොට ඇක්සිඩන්ට් වෙලා තමන්ට අයිති නැති බාණ්ඩත් එක්ක කවුද ස්පිතාලේ හිටියේ? මොකද්ද බාණ්ඩේ? තානම් බාණ්ඩයක්. පණ තියෙනවා. තමන්ට අයිති නැහැ. එහෙනම් කාගෙත් තියෙනවා කිල්ලොටොල කුණු. මම කියන්නේ ඒවා නැති කරගෙන ගමනක් යන්න අපි කවුරුත් දැනගන්න ඕන. මහජනතාව අපි එවලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවට මඩ ගහ ගන්න නෙමේ. මහජනතාවගේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. හැබැයි මෙතන ඇවිල්ලා කරන්නේ පෞද්ගලික එක්කෙනාට එක්කෙනාට මඩ ගහ ගන්නවා. ඒක නතර වෙන්න ඕනි. මම කියන්න කැමති අපේ නැගෙනහිර පළාතේ පාටලිපුරම් කියලා තියෙන තැනක් අතීතයේ හිටපු වැඩි ජනතාවගෙන් පැවතෙන්නේ අද වෙනකොටවත් තාම මේ මිනිසුන්ගේ ඉඩම් වලට අයිතිය නැහැ. මුළු නැගෙනහිර උතුරේ ප්‍රශ්න රාශියක් තියෙනවා ජනතාවට. මම එහෙ ජීවත් වෙන කෙනෙක්. මම කොළඹ ජීවත් වෙන කෙනෙක් නෙමේ. මම පාර්ලිමේන්තුව දාස් ගන්න විතරයි මෙහි ඉන්නේ. නැත්නම් ඉතුරු දාස්ඨකේ ඉන්නේ තිරුකුණාමලේ දිස්ත්‍රික්කයේ. ඉතින් අපි තිරුකුණාමල දිස්ත්‍රික්කයේ මහජනතාවත් එක්ක ඉන්නකොට සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සිතුම් පැතුම් අපි දන්නවා. පානීය ප්‍රශ්න තියෙනවා, පානීය ජල ප්‍රශ්න තියෙනවා, ඉඩම් ප්‍රශ්න තියෙනවා, රැකියා ප්‍රශ්න තියෙනවා, දීවර ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොම ප්‍රශ්න උතුරු නැගෙනහිර ඇතුළු ලංකාවේ බහුතර ජනතාවට තියෙනවා. මේ රටේ බහුතරයක් ඉන්නේ ගොවි කම්කරු ජනතාව. එවුන් ගැන බලන්න මීට වඩා ඇස් පෑදෙන්න ඕන කොයි රජයටත්. කොයි රජයටත් අද කතා කරන්න ලේසි කියන්න ලේසි හැබැයි අදාර වෙනකොට සිරසට නින්ජෝ බැනලා නින්ජෝ උන් ඉන්න වෙන කොහෙද රටක මුණු හගෙන ඉන්න උන් ඉන්න නින්ජෝ ඒ නින්ජෝ ඉන්නවා කියන්නේ වෙන රට කොහෙද රටක ජපානේද චීනේද කොහෙද ඉතින් මහදවල් නින්ජෝ බැනලා ඉතින් මේ නින්ජෝ බයින ක්‍රමේ නතර කරන්න ඕනි කටින් කතා කරලා වැඩක් නැහැ ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනි ගත් සභාපතිතුමනි ඒ හින්දා ගරු ඇමතිතුමියකින් ඉල්ලීමක් කරනවා මේ රටේ තියෙන අධිකරණ පද්ධතිය මේ රටේ අධිකරණ පද්ධතියෙන් දෙන තීන්දුව මම හිතන්නේ ඉතාමත්ම සාධාරණයි කියලා මම පිළිගන්නවා ඒ මොකද අධිකරණ එක අවුරුදු 25ක් විතර නඩු කියපු මට සාධාරණයට ඉටු වෙච්ච නිසා ආණ්ඩු ගණනාවක් ඇතුළේ ආවා නඩු වැඩන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කාලේ ඊළඟට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු නොවන ආණ්ඩු කාලේ නමුත් අධිකරණයට කවුරුත් අස ගැහුවේ නැහැ අධිකරණයේ ස්වාධීන තීන්දුව දුන්නා එහෙම තමයි වෙන්න ඕනි හැබැයි මම එකක් කියන්න ඕනි අපි මේ 225 දෙනා මෙතන ඇවිල්ලා මොනව කතා කරත් අපේ ගමේ ඡන්ද දුන්න ජනතාවට සරිලන විදිහට කතා කිරීම සහ හැසිරීම සහ වැඩ වෙන්න ඕනි. එහෙම නුනොත් වෙන්නේ ඉදිරියේදී අපිට කටුක අද්දකින් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. මොකද ජනතාවගේ විශ්වාසය ජනතාව අපි පිට තියලයි පාර්ලිමේන්තුවට එවන්නේ. ඒ පාර්ලිමේන්තුවට එවලා අපි පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් ඒ ගොල්ල බලනවා අහනවා අපි කියන්නේ ඇත්තද බොරුද කියලා බලනවා අපි කියන කරන වැඩ කටයුතු පිළිබඳව දැඩි අවබෝධයකින් අවධානයකින් ඉන්නේ ඒ නිසා අපි යමක් කියනකොට අපි කියන්නේ හේතු කාරණා ඇතුවයි මං කිව්වනේ මම එක්සත් ජාතික පක්ෂයෙන් ආවේ 2006 මම ඇවිල්ලා මාව නගිහිර පළාතට ඇරියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ වගේම අද වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දායක වුණා දායක කරලා මාව දාපු පළාත නෑදෑයෙක් නැහැ ඉන්න තැනක් නැහැ අඳුරන කෙනෙක් නැහැ නමුත් මාව තිරුකුණාමල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවර බවට ඉතිහාසයේ ප්‍රථම වතාවට පත් කරන තත්ත්වයට ගෙනාවා 2015 පරදින්න ඕන ඔබතුමාලා ජයග්‍රහණය කරු මැතිවරණෙත් ගෙනාවා ඒ ගෙනාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව අපේ වැසල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු සියලු දෙනා ඒ කරපු වැඩසටහන් නිසායි ඒ වැඩසටහන් ගම්මට ගිය නිසායි ඡන්ද දුන්නේ ඒ වැඩසටහන් මිනිසුන්ට කාවැදිච්ච නිසායි ඡන්ද දුන්නේ එහෙම නැතුව මිනිස්සු අපේ පාටට අපේ හයියට අපේ බලයට ඡන්ද දුන්නේ නැහැ මිනිස්සුම දෙන්නේ නැහැ අනාගතයේදී මිනිස්සු දෙන්නේ ජනතාවට කරන ජනතාවට ඉදිරිපත් කරන වැඩසටහන කරපු දේ බලලා දෙන්නේ ඒ නිසා මම කියන්න කැමති අපි ඔක්කොටම අනාගතයේදී පැහැදිලි ජනතාවාදී වැඩසටහනකට ආ යුතුයි අපි නිතරම බලන්නේ ඒක අමතක කරලා ඡන්ද දුන්න කෙනා අමතක කරනවා ඡන්ද දායකයා අමතක කරනවා උදව් කරපු කෙනා අමතක කරනවා එක් කොටසකට විතරක් වැඩ කරනවා එතකොට ඊළඟ සැරේ අපිට වෙන්නේ ගෙදර ඉන්න. එහෙම කරන්ඩ අනාගතයේදී ඉඩ දී යුතු නැහැ. ඒ නිසා විශේෂයෙන්ම
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක්
තියෙනවා. අද ගරු සභාපතිතුමනි ඔබතුමාත් ඒ ප්‍රකාශ කරු ප්‍රකාශ වැරදි නැහැ. හරි. නමුත් අපි නිතරම බලන්න ඕනේ යථාර්ථයට කතා කරන්න. ඒ නිසා මම විශේෂයෙන්ම අද අපේ ඇමතිතුමියට මතක් කර දෙන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වාගේ අධිකරණ පද්ධතිය තුල ඔබතුමියට තියෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට වඩා කාර්යක්ෂම තැනක් බවට පත් කරන්න ඒ කිරීමේදී එකපාර්ශ්වම යකඩ රත් කරලා නමනවා මිසක් නිකන් නමන්න යන්න එපා මොකද කාලයක් තිස්සේ හැදිච්ච පද්ධතිය එකපාර්ශ්වම නැති කරන්න අමාරුයි ක්‍රමානුකූලව ඒක කරොත් ඔබතුමියට පුළුවන් ඒක රටට ගැළපෙන විදිහේ අපරාධ මුවන වෙන මධ්‍යස්ථාන බවට පත් කළා. මේ රටේ සිදුවෙන දේවල් මිනිමැරුම් ඒ වගේම කුඩු ජාරම් ඒ වගේම ශ්‍රී දූෂණ වැනි දේවල් නතර කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන සෝපි ආසන් කරනවා. ස්තුතියි.
ගරු මරික්කාර මන්ත්‍රීතුමා,
ගරු මූලාසනාරෝඪ මන්ත්‍රීතුමනි, අද දිනේ මේ ඉදිරිපත් කළ දින පනතට ඍජුවම බලපාන කාරණාවක් නොවුණත් මම කැමැති ආරම්භ කරන්න. දැන් විශේෂයෙන්ම ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ව්‍යවස්ථා කුමන්ත්‍රණය කරහා මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට පත්වෙනකොට ස්වාධීන රූපවාහිනී සේවයේත් ලේක් හවුස් ආයතනයේත් ජාතික රූපවාහිනියේත් ඒ කණ්ඩායම් හැසිරෙච්ච අමනෝඥ විදිය, උද්දච්ච විදිය, ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිය අපි ප්‍රතික්ෂේප කරා. ඒ වගේම ඒ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ජනබලය හැඩගස්සලා ජයග්‍රහණය කරලා නැවත ආණ්ඩුවක් ගත්තයින් පස්සේ අද කිසියම් කණ්ඩායමක් මාධ්‍ය ආයතන ඉස්සරහට ගිහිල්ලා අද හැසිරිච්ච ආකාරය සම්පූර්ණයෙන්ම අපි මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ප්‍රතික්ෂේප කරනවා, හෙලා දකිනවා කියන එකත් මේ මොහොතේදී කියන්න කැමතියි. ඒකම මේ සාපරාධී පනත පිළිබඳව කතා කරද්දී ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම කියන්න ඕන, දැන් මේ අද අන්තර්ජාලය තුළ අපි මාධ්‍ය නිදහස ලබා දීම හරහා විශේෂයෙන්ම මේ ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ෆේක් පේජ් හදාගෙන බොරු ඡන්දේ වීරයෝ මතුවලා තියෙනවා. ඒ විශේෂයෙන්ම ආගම්වාදය ආගමික නිදහස නැති කරලා ආගම් අතර ජාතීන් අතර අර්බුද ඇති කරන කණ්ඩායමක් බිහි වෙලා තියෙනවා. සයිබර් අපරාධ හැටියට මේවා හඳුන්වන්න පුළුවන්. දැන් විශේෂයෙන් කියන්න ඕන, දැන් පහුගිය දවස්වල ද්‍රවිඩ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරයට පත් කරන්න සහයෝග දෙනවා කියලා පාර්ලිමේන්තුවේ සහයෝග දෙනවා කියලා ප්‍රකාශ කරන මොහොත වෙනකොට TNA එකත් UNP එකත් අතර කොන්දේසි ගණනාවක් සහිත ගිවිසුමක් තියෙනවා කියලා ෆේස්බුක් අඩවියේ කොණ්ඩදෙනිය කියලා පුද්ගලයෙක් මුලින්ම මේක ප්‍රචාරය කරා. මේකේ හොඳම විහිළුව තමයි සම්බන්ධන මැතිතුමා සිංහල ගිවිසුමක අස්සම් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් එතුමා අස්සම් කරන ද්‍රවිඩ භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන ලියවිල්ලක. මම මේ ලියවිල්ල අන්තර්ජාලයෙන් දැක්ක ගමන් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කතා කරලා ඇහුවා, මෙවැනි කොන්දේසි වලට ඔබතුමා එකඟ වෙලා තියෙනවද, එවැනි කොන්දේසි සහිත ගිවිසුමක් අත්සන් කරලා තියෙනවද කියලා. එතුමා කිව්වා නෑ කියලා. ඊට පස්සේ මම විපක්ෂ නායක සම්බන්ධන මැතිතුමාට කතා කරලා එතුමාගෙන් ඇහුවා, ඔබතුමා මෙවැනි ගිවිසුමක් එක්සත් ජාතික පක්ෂයේ නායකයා හෝ එක්සත් ජාතික පක්ෂයේ සමග අත්සන් කරලා තියෙනවද නැද්ද කියලා. එතුමා කිව්වා නෑ, ඔබතුමා පොලිසියට යනවා නම් මගෙනුත් කට උත්තරයක් ගන්න කියලා. විශේෂයෙන්ම මම පොලිස් මූලස්ථානයට ගිහිල්ලා මමත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු ගණනාවකුත් ගිහිල්ලා මේ පිළිබඳව පැමිණිලි කරා. පැමිණිලි කරයින් පස්සේ ඊයේ දවසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාව ගෙන්නලා ප්‍රකාශයක් කරා. මාර වැඩේ කියලා කියන්නේ මූලාසනාවට ගරු මන්ත්‍රීතුමනි, මේවා අල්ලන්න බෑ. ඒ ගිවිසුමේ ප්‍රින්ට් අවුට් දුන්නට අල්ලන්න බෑ. මොකද හේතුව කම්පියුටරයකින් ඩවුන්ලෝඩ් කරලා තියෙන ඕනලු ඒක HTTP කෝඩ් එකක් තියෙනවලු. ඒ නිසා මම අධිකරණ ඇමතිතුමියගේ අවධානය යොමු කරනවා මේ පිළිබඳව පනතක් ගෙනල්ලා මේ අපරාධකරුවන් සයිබර් අපරාධකරුවන් විශේෂයෙන්ම සයිබර් අවකාශය තුළ අන්තවාදය ජාතිවාදය මුසාව පතුරුවන අපරාධකරුවන්ව අල්ලලා මේ රට තුළ ජාතිවාදී අන්තවාදී හැඟීම් තුරන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නත් පොලිසියට ඉතා ඉක්මනින් යහුසුල කටයුතු කරන්න පුළුවන් විදියට ඒ කටයුතු කරන්නත් කියලා. දැන් ඒකම පෞගේ දවසර මානල්ල ප්‍රදේශයේ
මන්ත්‍රීතුමා ගරු අජිත් පෙරමන්තුමා
ගරු මුජිබරමන් මන්ත්‍රීතුමනි සභාපතිතුමනි මෙම විෂය එනම් ඔය සයිබර් අවකාශයේ ආරක්ෂාවත් ඒ වගේම ඒහා සම්බන්ධ සිදු වන අපරාධ පිළිබඳවත් පරීක්ෂා කිරීමේ හැකියාව දැන් අපිට තිබෙනවා. මම මේ විෂය පිළිබඳව අමතිවර හෙට මට ඒ පිළිබඳව අවබෝධයක් දැන් ලැබිලා තියෙනවා. අපිට තිබෙනවා, අපිට අඩුපාඩුව තිබෙන්නේ ඒවා පිළිබඳව දඬුවම් කරන්න අධිකරණවල නඩු පවරන්න අවශ්‍ය කරන ඒ නීතිය යාවත් කාලීන කරගන්න. ඒතර පරණ නීතියක් තිබෙනවා. ඔබතුමාගේ මම ස්තුතිවන්තර මේ ප්‍රශ්නේ මතු කිරීම ගැන අපිට පාර්ලිමේන්තුවට පුළුවන් මේ පිළිබඳව එකතු වෙලා කටයුතු කරලා ඉක්මනින්ම සුදුසු නීතියක් අරගෙන එන්න. ඒ වගේම මාධ්‍ය නිදහස ආරක්ෂා කරන එක වෙන එකක්. නමුත් අපරාධකරුවන් දඩුවන් කන්න එක තවයි එකක් අපි උත්මත්තක එකර.
ඔව් මන්තුමා කතා කරන්න.
අපරාධකරුවන් සහ අපරාධවලට අනුබල දෙන්නන්ව රැකීම මාධ්‍ය නිදහස නැමේ ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා අධිකරණ ඇමතුමියත් එක්ක එකතු වෙලා ඒ යෝජනා ගේන්න කියලා. විශේෂයෙන් මම ඔබතුමාට කියන්න කැමති මම තව කට උත්තරයක් දුන්නා ඊයේ. ඒ තමයි පෞගේ දාස්වල මාවනැල්ල ප්‍රදේශයේ අන්තවාදී පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙලා බුදු පිළිම වහන්සේලා කීපයක් කඩලා තිබ්බා. දැන් මේ වෙලාවේදී ෆේස්බුක් එක තුළ මඩ ප්‍රහාරයක් යනවා මාව ඉලක්ක කරලා ඒ අල්ලගත්තු අත්අඩංගුවට ගත්ත උදවියව ඔවුන් මානසික රෝගීන් කියලා අධිකරණයට ඉදිරිපත් කරන්න එපා කියලා ඉවර වෙලා මම පොලිසියට බලපෑම් කරා කියලා. මාවනැල්ල ප්‍රදේශයට මම ජීවිත කාලෙටම ගිහිල්ලා තුන එකම එක පාරයි. මම දන්නෙත් නෑ මගේ ඥාතියෙක් ඇත්තෙත් නෑ. දැන් මේ පිළිබඳවත් මම ඊයේ කට උත්තරයක් දුන්නා. දැන් මම බලාගෙන ඉන්නෝ ඒ හරහා වෙච්ච පාඩුවට ඒ අය අධික ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්න විදිය මොකද්ද කියලා. ඒ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසිය යොහුසුලව කටයුතු කරන ආකාරයක් පේනවා. හැබැයි නීතිය තියෙන අඩුපාඩු තමුන්නාන්සල හදලා දෙන්න කියලා ඉල්ලා හිටනවා. මොකද හේතුව දැන් අපි දන්නවා අපි විශේෂ මහා අධිකරණ තුනක් හැදුවා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා බලයට පත් වෙන කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා ලැම්බෝගිනි කාර් ගැන කිව්වා. එතුමා කිව්වා සුදු අස්වැ ගැන කිව්වා. එතුමා කිව්වා කොමිස් ගත්ත විදිය ගැන. එතුමා කිව්වා චීනයට රට වික්ක විදිය ගැන. එතුමා කිව්වා මේ රටෙන් සල්ලි පිටරට පිටමන් කරපු විදිය ගැන. එතුමා කිව්වා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු විදිය ගැන. එතුමා කිව්වා තාජුඩීන්ගේ අතුරුදහන් වීම හරහාගේ ඝාතනය සිද්ධ වෙච්ච විදිය සම්බන්ධව. ඒ එතුමා මෛත්‍රීපාල යුගයක් ගේන්න මෛත්‍රී පාලනයක් ගේන්න සිරිසේන ජනාධිපතිතුමා කියපු දේවල් මේ රටේ ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් ටික ඉදිරිපත් කරන්න විශේෂ අධිකරණ තුනක් පිහිටුවා. ඒකත් බොහොම අමාරුවෙන් තමයි පිහිටව ගත්තේ. ඒක අනුමත කරලා ඒකෙන් එකක් යන්තම් පිහිටව ගත්තා. ඉතුරු දෙකත් අපි බලාපොරොත්තු වෙනවා අපේ අලුත් අධිකරණ ඇමතුමිය යූසුලි කාර්යක්ෂමයි එතුමිය ඒක ඉටු කරයි කියලා. මොකද අපි දැක්ක හිටපු අධිකරණ ඇමතුමාගේ ක්‍රියාකලාපේ ඒක හරියට නිකන් හොරාගේ අම්මගෙන් පේන අහන වගේ වැඩක් තමයි දුන්නේ එතුමාට අධිකරණ ඇමතිකම බාර දීම. ඒ නිසා තලතාත්කෝර ඇමතුමිය ඒ ටිකත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද හේතුව දැන් මේ හොරු ටික තක්කඩියෝ ටික මිනිමරුවෝ ටික දේශප්‍රේමී සලු ඇතුළ ඉන්න සල්ලාලයෝ ටික මාර වීරයෝ ටිකක් වෙලා තියෙනවා. මේ මාර වීරයන්ගේ රෙදි නෙමෙයි ඒගොල්ලන්ගේ මේ යට ඇඳුමත් ගලවන්න පුළුවන්. මේ අධිකරණ ටික හරියට ක්‍රියාත්මක වෙනවනම් මේ සල්ලි රට පන්නපු විදිය හොයන්න පුළුවන්. ඒවට දඬුවම් දෙන්න පුළුවන්. තාජුඩින් මරපු එක හොයාගන්න පුළුවන්. ලසන්ත මරපු එක හොයාගන්න පුළුවන්. ඒ වගේම ඥාති සංග්‍රහය කියලා වාහන අවභාවිත කරපු එක හොයන්න පුළුවන්. පාස්පෝර්ට් හදපුව හොයන්න පුළුවන්. ඒ වගේම ඩුබායි වලට සීෂෙල් වලට සල්ලි පන්නපු විදිය හොයන්න පුළුවන්. ඒක හොයලා දඬුවම් දෙන්න පුළුවන්. දැනටමත් අධික නීතිවේදි දෙපාර්තමේන්තුවේ දූවිලි ගහන විමර්ශන ඉවර වෙලා තියෙන නඩු ටික දිනපතා අහලා දඬුවම් දීලා හිරේ දාන්න පුළුවන්. ඒ නිසා මේව නොකිරීම හරහා තමයි ව්‍යවස්ථා කුමන්ත්‍රණ ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මම විශ්වාස කරනවා මෙව්ව කිව්වේ අපි නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒ නිසා දැන් එතුමා ජනාධිපති වෙලා ඉන්නවා. එතුමාගේ යටතේ පොලිසිය තියෙනවා. අපි අධිකරණ ටික පිහිටුවලා දුන්නාම අපි හිතන එතුමා නායකත්ව දෙන පක්ෂයේ අයත් මේකට සහයෝගය දෙයි කියලා. එතකොට කාගේ කිල්ලෝට වල තියෙන කුණු ටික දේශප්‍රේමී සලු ඇතුළේ හැංගිලා ඉන්න මිනිමරුවෝ ටික සල්ලාලයෝ ටික හොරු ටික තක්කඩින් ටික එළියට දැම්මම රටේ මහ ජනතාවට මේ ටික බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ පනත ගේන වගේම අධිකරණ ඇමතිතුමියනි ඉතුරු අධිකරණ දෙකත් පිහිටවන්න පීටුවල දිනපතා නඩුව අහන්න නඩුවාල එළියට දැන් මහමත් වෙන්නේ. දැන් මං අහගෙන හිටියා විපක්ෂයක මන්ත්‍රීතුමෙක් කියනවා ජනාධිපතිතුමා කිව්වලු බිලියන 1000ක් කියලා බැඳුම් කර ගන්න දෙනුව පාඩුව. දැන් ජනාධිපතිතුමා තමයි අර සුදු අස්සෝ ලැම්බෝගිනි අර මෙවත් කිව්වේ. ඒව අල්ලලා නෑ ජනාධිපතිතුමා තාම. ඒ වගේ දැන් මේ බිලියන 1000 ඇත්ත නම් එම ජනාධිපතිතුමාම තමයි කියන්නේ බැඳුම් කර කොමිසමේ වාර්තාව අනුව 2007 ඉඳලා මේක වෙලා තියෙනවා. එතකොට බිලියන 1000 නම් මේ ආණ්ඩුව කාලය යටතේ අර්ජුන් ඇලෝසියස් ලගේ බැඳුම් කරේ පාඩුව බිලියන 11යි. එතකොට මිලියන මේ බිලියන 1000 අඩු කිරීම 11 කියලා බැලුවහම බිලියන 900 ගාණක්ම හොරකම් කරලා තියෙන්නේ 2007 ඉඳලා 2015 වෙනකන්. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා යටතේ පොලිසිය තියෙනවා ඒ පරීක්ෂණ කරලා ඒ ඉතුරු බිලියන 990 ගාණත් හොයාගන්න කියලා අපි ඔබතුමා ඉල්ලනවා. මොකද ඒක මේ රටේ අහිංසක අසරණ ජනතාවගේ
පරිපුවලින් හාල්වලින් සීනිවලින් බදුගෙවන සල්ලි. එනිසා ඇලෝසියස්ගේ සල්ලි ටිකක් ගන්න අන්තිම සතේ දක්වාම ඒ වගේම නිවාඩ් කබ්‍රාල්ගේ සහෝදරියලත් එක්ක එකතු වෙලා ඇලෝසියස් හොරකම් කරපු ඒවත් හොයන්න. ඒ වගේම ඒ අය කණ්ඩායමත් එක්ක එකතු වෙලා කොටස් වෙළඳපොළේ ජාවාරම් කරපු කල්ලිය ඉන්නෝ දැන් අද ඇවිල්ලා ඒගොල්ල තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වියත් මග ගිහිල්ලා කතා කරන්නේ. ගොඩ හේවා කියලා ආචාර්යෙක් ඉන්නවා. හරිද? මේ මාර පොරවල්ල ටිකක් මේගොල්ල හිතන් ඉන්නවා මේගොල්ල තමයි වියත්තු, මේගොල්ල තමයි උගත්තු, මේගොල්ල තමයි බුද්ධිමත්තු, ඒගොල්ල කියන එක තමයි හරි, ඒගොල්ල කියන එක තමයි හොයන්න ඕන. බැලින්නම් හැබැයි මේගොල්ල ඔක්කොගෙම පිටිපස්ස පැත්ත හැරලා බැලුවාම ඩොලර් මිලියන ගණන් වලින් ගහපු කට්ටිය. ඒ නිසා අධිකරණ ඇමතුමේනි ඇහෙනව නේද? මේක මේ අධිකරණ පිටුවන්න පිටුවල නළු ටික අහලා දුන්නාම මරපැත්තේ ඉන්න කට්ටියට පූස් පැටව වගේ ඉන්න පුළුවන් වෙන්න. ඒකම දැන් මම තව කාරණයක් කියන්න කැමතියි. දැන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කැඩට මම කලින් කියපු තැනටම ආය යනවා. දැන් TNA UMP ගිවිසුමක් තියෙනවායි කියලා ගෝනි බිල්ලෝ මැව්වා. දැන් යුවල් වීරවංශ මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම දැන් ආය කියනවා මේ පෙඩරල් ගේන්න යනවා, හතරවෙනිදාට ව්‍යවස්ථාව ගේන්න යනවා, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති කරන්න යනවා, උතුරු නැගෙනහිර එක් කරන්න යනවා, උතුරු නැගෙනහිරෙන් හමුදාව අයින් කරන්න යනවා කියලා. ඇත්ත වශයෙන්ම අපි කියන්න ඕන මුල අසනවන කරු මන්ත්‍රීතුමනි, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරකට මම කියනවා අලුත් ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැත්තම් මං ඡන්ද දෙන්නේ නැහැ. උතුරු නැගෙනහිරෙන් හමුදාව අයින් කරනවා කියලා නම් මං ඡන්ද දෙන්නේ නැහැ. උතුරු නැගෙනහිරෙන් එක් කරනවා කියලා කියනවා නම් අපිට ඡන්ද දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ගෝනි බිල්ල මාළ බොළු දේශප්‍රේමියන් මවන්න එපා. හැබැයි ද්‍රවිඩ ජනතාවගේ ගැටලු තියෙනවා. ඒ ජනතාවට ජීවත් වීම සඳහා ලබා දිය යුතු අයිතිවාසිකම් තියෙනවා. ඒක අපි ලබා දිය යුතුයි. දැන් අපි උදාහරණයකට හිතුවත් අපි ගමුකෝ මේ අපේ මනුෂ්‍ය නායක අරමැතුමාගේ හිනිදුම ආසනය කියලා ඉවරලා. දැන් හිනිදුම ප්‍රාදේශීය ලේකම් දෙමළ නම්, පොලිසිය OIC දෙමළ නම්, රජයේ දෙපාර්තමේන්තුව සියල්ලම වැඩ කරන්නේ දෙමළ නිලධාරීන් නම් හිනිදුම ඉන්න සිංහල ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. එව්වාගේ උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වෙන ද්‍රවිඩ ජනතාවගේ එදිනදා කටයුතු වල ගැටලු තියෙනවා. ඒ නිසා ද්‍රවිඩ නිලධාරීන් හරහා ඒ යම් මට්ටමක ඔවුන්ට එදිනදා කටයුතු කරගෙන යන්න අවස්ථාව ලබා දෙන්න ඕන මිසක අපි මේ බුද්ධාගමට තියෙන ප්‍රමුඛස්ථාන නැති කරන්නවත්, එහෙම නැත්නම් හමුදාව අයින් කරන්නවත්, හමුදාව මේ කඳවුරු තියෙන අධිආරක්ෂිත කලාව භූමිය අයින් කරන්නවත් නෙමෙයි. හැබැයි ඒ ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් අයිති ලබා දෙන්න ඕන, ද්‍රවිඩ ජනතාවගේ ජීවත් වීම අයිති ලබා දෙන්න ඕන. ඒ නිසා බොරු ගෝණි බිල්ල බවන්න එපා කියලා අපි කියනවා. දැන් තව එකක් පවුගේ දවසල මැව්වා LTD සිරකරුවන්ව අපි නිදහස් කරන්න යනවා කිව්ලා. දැන් හැබැයි අර ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් බලයට පත්වලා දවස් කීපයක් යන්න කලින් නාමල් රාජපක්ෂ මහත්මයාගේ දෙමළ ට්විටර් ගිණුමේ තියෙනවා එතුමාලා ඒ සියලු දෙනාව නිදහස් කරනවා කියලා. මේවා ඩබල් ගේම්, මේ ඩබල් ගේම්. ඔය හිරගෙදරට ගිහිල්ලත් එතුමා කියලා තියෙනවා ඒ අය නිදහස් කරනවා කියලා. උඹලා කරා නම් හොඳයි, අපි කරා නම් වැරදි. අපි කියන්නේ අපි කරනවද ඒගොල්ල කරනවද කියන එක නෙමෙයි, අපි කරනවද ඒගොල්ල කියන එක නෙමෙයි, හරි මොකද්ද කියලා තෝරලා ඒක කළ යුතුයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා ඒකම අපි කියන්න කැමැති. දැන් අතිගරු ජනාධිපතිතුමා යටතේ පොලිසිය තියෙන නිසා දැන් පෞගි අවුරුදු 3 මාර ඇතුළතුල මම නියෝජනය කරන කොළොන්නාව ආසනය තුළ අපි මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පාලනය කරා.
තව විනාඩියක් තියෙනවා.
හරි, විනාඩි දෙකක් දෙන්න. පාතාලය පාලනය කරා. දැන් පාතාලය නැවත හිසෝසවලා තියෙනවා. කුඩුකාරයෝ ටික හිසෝසවලා තියෙනවා. දැන් බන්ධනාගාරයට කොළොන්නාව ඉඳලා ඉතාම කිට්ටුවෙන් තියෙන්නේ. ඒ එතන වයිබර් වලින් වට්ස්ඇප් වලින් ඒ ජාවාරම් ටික සිද්ධ වෙනවා. අධිකරණ ඇමතුමිය ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා මේ දුරකථන සම්බන්ධතාවයන් පාලනය කරලා ඒ හරහා තමයි මේක කරන්න වෙන්නේ. මොකද දැන් කොළොන්නාවේ කුඩු බෙදා හැරීම මධ්‍යස්ථානයක් නැත්තම් දැන් කුඩු පාවිච්චි කිරීම අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වට්ස්ඇප් වයිබර් හරහා කරන කුඩු ජාවාරම වැලිකඩත් එක්ක පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා හිටන. මොකද ඉස්සර නම් එතනින් යනකොට 3G එක ජෑම් වෙනවා. දැන් 3G එක වැඩ කරනවා. මේ පිළිබඳවත් ඔබතුමියගේ අවධානය යොමු කරමින් අවසාන වශයෙන් මම මෙන්න මේ කාරණය කියන්න ඕන. මේ දවස්වල හැමතැනම කතා යනවා මේ ආණ්ඩුකාරව පත් කරපු එක ගැන. දැන් පළාත් පාලන කොට්ටාසයක ඡන්ද 552ක් ගත්තු කෙනා ආණ්ඩුකාරවරය. දැන් මුජිබර් රාමා මන්ත්‍රීතුමා 81,000ක් ගත්තා. එතුමා තාම මන්ත්‍රී. මම 93,000ක් ගත්තා. මම තාම මන්ත්‍රී. දැන් අපේ සමාජයේ මතයක් තියෙනවා දැන් මේ තරුණකම හැකියාව කුසලතාවය නුසුදුසුකමක් වගේ කියලා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මම කියන්න කැමති දැන් ජස්ටින් ට්‍රූඩෝ කැනඩාව අගමැතිවරයා බවට පත් වෙන්නේ අවුරුදු 44 දී. ඒ වගේම එම්මානුවල් මැකරොන් ෆ්‍රාන්ස් ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ අවුරුදු 39 දී. සෙබස්ටියන් ක්‍රූස් ඔස්ට්‍රියාවේ අගමැති ධුරයට පත් වෙන්නේ අවුරුදු 30 දී. අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇමතිවරයෙක් බවට පත් වෙන්නේ අවුරුදු 29 දී. එතුමා පක්ෂ නායකත්වයට පත් වෙන්නේ අවුරුදු 40 ගානකදී. ඒ නිසා තරුණකම සහ කුසලතාවයේ හැකියාව කියන එක නුසුදුසුකමක් නෙමෙයි. මොකද ඇඟේ ජවයේ හැකියාව තියෙන කාලේ තමයි මිනිස්සු රටට වැඩ කරන්න ඕනේ. ඒ රටවල් එහෙම දිනු වෙලා තියෙනත් අපි නන්නත්තර වෙලා තියෙනත් මේ හින්දා. ඒ නිසා මේ ජන සමාජයේ මේ පිළිබඳව අවදියෙන් ඉන්නවා. ජන සමාජයේ මේ දිහා බලන් ඉන්නවා. පෞගේ අවුරුදු තුනමාර ඇතුළත ඡන්දදායකයෝ ලක්ෂ 10කට ආසන ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ අය කොළපාට නිල්පාට රතුපාට වලින් නෙමෙයි. ඒගොල්ලෝ මේ වහල්ලුත් නෙමෙයි. ඒගොල්ලෝ වහල්භාවය පිළිගන්න කණ්ඩායමකුත් නෙමෙයි. ඒ අය එක්ක අලුත් දේශපාලන පරම්පරාව නිර්මාණය වෙන නියමිතයි. ඒ නිර්මාණය වෙන නියමිත පරම්පරාවට අවශ්‍ය නීති ගැටුම් පට්ටික හරියට හදලා දීලා මේ හොරු ටික මේ ඊළඟ මාස 10 ඇතුළත අල්ලලා හිරේ දාලා අපි තලත අතුකෝරල මැතිනියට ගාමිණී අතුකෝරල මැතිතුමාගේ
සහෝදරයෙකුගේ
එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ එතුමගේ නම රන්නකුරින් ලියවෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා
කරමි.
මගේ කතාව අවසන් කරන
බොහොම ස්තුතියි. ගෞරව චාල්ස් නිර්මලනාදන් ඊට ප්‍රථම ගරු සිරිණි ජයරත්න මන්ත්‍රීතුමා මූලාසනයට
හරු ගරු මන්ත්‍රීතුමා ඔබගේ කතාව
නන්රි තලමෙ දාංගන්ට උරුපිනවර්களே நீதி அமைச்சு இன்று சட்ட திருத்தத்தை முன்மொழிந்திருக்கிறது. இந்த சட்ட திருத்தத்தில் பாராளுமன்ற உறுப்பினர்கள் அமைச்சர்கள் உரையாற்றி கொண்டிருக்கிறார்கள். உரையாற்றுகின்ற போது ஸ்ரீலங்கா சுதந்திர கட்சியைச் சேர்ந்த திருகோணமலை மாவட்ட பாராளுமன்ற உறுப்பினர் குறிப்பிட்டிருந்தார். ஜாழ் நூலக எரிப்பு தொடர்பாக உண்மையில் இரண்டு கட்சிகளுமே இலங்கையை ஆட்சி செய்த ஸ்ரீலங்கா சுதந்திர கட்சி ஐக்கிய தேசிய கட்சி ஆகிய இரண்டு கட்சிகளுமே தமிழர்களுக்கு துரோகம் அளித்தது. ஆரம்பத்தில் எஸ்டபிள்யூஆர்டி பண்டாரநாயக் அவர்களால் தனி சிங்கள சட்டம் கொண்டு வந்தபோது தமிழர்களுக்கு எதிரான ஒரு நிலைப்பாட்டில் சிங்கள மக்களை மாற்ற வழிக்கிட்டு அதன் அடிப்படையில் தான் தமிழர்களை ஆளுகின்ற ஆள நினைத்து சிங்கள தலைவர்கள் ஒவ்வொரு தவறுதலாக செய்து கொண்டிருந்தார்கள். உண்மையில் தலைமை தாங்குகின்ற உறுப்பினர்களே தமிழர்களுடைய ஆயுத போராட்டமாக இருக்கலாம் ஜனநாயக போராட்டமாக இருக்கலாம் அவர்கள் எப்பொழுதுமே இலங்கையை ஆள நினைத்ததில்லை. இலங்கையை அவர்கள் ஆள வேண்டுமென்று எந்த விதமான ஒரு கோரிக்கையோ அல்லது அவர்களுடைய நடவடிக்கைகளோ இருந்ததில்லை. அவர்கள் வடக்கு கிழக்கு பிரதேசத்தில் எங்களுடைய மக்களை அவர்கள் ஆள வேண்டும் என்ற கோரிக்கையாகத்தான் இருந்ததை ஒழிய இலங்கையோ அல்லது சிங்கள மக்களையோ அல்லது பௌத்த மதத்தை அளிக்கின்ற செயல்பாடுகளிலேயோ எங்களுடைய போராட்டங்கள் இருந்ததில்லை என்பதை நான் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் கௌரவ அமைச்சர் அவர்களே தாங்கள் சிறைச்சாலை அமைச்சராக இருக்கின்றீர்கள். சிறைச்சாலையில் தற்பொழுது சூழ்நிலை கைதிகள் தாங்கள் அரசியல் கைதிகள் என்பதை மறுத்தனீர்கள் பாராளுமன்றத்தில். நான் சூழ்நிலை கைதிகள் என்று கூறுவது என்னவென்று சொன்னால் அவர்கள் பிறக்கின்ற போது இலங்கையில் பயங்கரவாத தடைச்சட்டம் இருந்தது. 1979 என்று நினைக்கின்றேன். அந்த 79 பிறகு பிறந்தவர்கள் பயங்கரவாத தடைச்சட்டத்தில் பிறக்கின்ற குழந்தைகள் அல்லது பயங்கரவாத தடைச்சட்டம் இருக்கின்ற போது இளமை பருவத்தை அடைந்தவர்கள்தான் தற்பொழுது சிறைச்சாலைகள் சூழ்நிலை கைதிகளாக இருக்கிறார்கள். அவர்கள் இருப்பதற்கு காரணம் ஏற்கனவே தங்களுக்கு தெளிவுபடுத்தப்பட்டிருக்கிறது. இந்த நாட்டில் யுத்தம் நடைபெற்றது. யுத்தம் நடைபெற்ற போது குற்ற செயல்கள் இலங்கை அரசியல் ஜாப்பின் பிரகாரம் இலங்கை நீதித்துறையின் பிரகாரம் அவர்கள் குற்றச்சாட்டுகள் அவர்கள் மேல் சுமத்தப்பட்டிருக்கிறது. ஆனால் அவர்கள் அப்போதிருந்த அந்த பிரதேசத்தில் அந்த சூழ்நிலைக்கு அவர்களுக்கு அவர்களுள் செய்வது நியாயமாக இருந்தது. ஆகவே தான் அவர்கள் எல்லாரும் விரும்பி, யாரும் வலுக்கட்டாயமாக இல்லாமல் விரும்பி வந்து தமிழர்களுக்கு ஒரு விடிவு கிடைக்க வேண்டும் என்ற நோக்கத்திற்காக உதவிகளை செய்தார்கள். அந்த வகையில் தான் அவர்கள் தற்பொழுது சூழ்நிலை கைதிகளாக அங்கிருக்கிறார்கள். உதாரணமாக அந்த பிரதேசத்தில் வடக்கு கிழக்கு பிரதேசத்தில் இந்த தற்பொழுது அமைச்சர்களாக இருக்கின்றவர் என்றாலும் சரி, அல்லது தற்பொழுது ஜனாதிபதியாக இருக்கின்றவர் என்றாலும் சரி, முன்னாள் ஜனாதிபதியாக இருந்தவர் என்றாலும் சரி, அவர்கள் வடக்கு கிழக்கு பிரதேசத்தில் பிறந்திருந்தால் அவர்களும் இன்றைக்கு சில வேளை சூழ்நிலை கைதிகளாக இருந்திருக்கலாம். ஒரு முன்னாள் ஜனாதிபதி கூட சூழ்நிலை கைதிகளாக இருந்திருக்கலாம். ஏனென்று சொன்னால் அந்த பிரதேசத்தில் அந்த நிலைப்பாடு இருந்தது. ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த அவர்களுடைய விடுதலை தொடர்பாக பல தடவை கதைக்கப்பட்டிருக்கிறது. ஆனால் அவர்களுக்குரிய முன்னேற்றங்கள் நடைபெறவில்லை. அண்மையில் கூட அரசாங்கத்தினுடைய ஆட்சி மாற்றம் நடைபெற்ற போது அங்கு முன்னாள் ஜனாதிபதியினுடைய மகன் நாமல் ராஜபக்ச சிறைச்சாலைக்கு சென்றிருந்தார். 3 பிரதி அமைச்சர்கள் அந்த சிறைச்சாலைக்கு சென்று அந்த சிறைச்சாலை கைதிகளிடம் அவர்கள் 3 பிரதி அமைச்சர்களும் கேட்டார்கள், நீங்கள் டிஎன்ஏ பாராளுமன்ற உறுப்பினர்களிடம் கூறுங்கள், ஐக்கிய தேசிய கட்சிக்கு ஆதரவளிக்க வேண்டாம், நாங்கள் உங்களை விடுதலை செய்கின்றோம் என்று. அதாவது நான் ஏன் இந்த விடயத்தை கூறுகின்றேன் என்றால், அந்த அரசியல் கைதிகளிடம் அந்த 3 பிரதி அமைச்சர்களும் சென்று இவ்வளவு காலம் சிறைச்சாலை தெரியாத அந்த அமைச்சர்கள் அங்கு சென்று அங்கு அவர்களிடம் கேட்டது, நீங்கள் தமிழ் தேசிய கூட்டமைப்பு பாராளுமன்ற உறுப்பினர்களிடம் கூறுங்கள், ஐக்கிய தேசிய கட்சிக்கு ஆதரவு அளிக்க வேண்டாம் என்று, நாங்கள் அதிகாரத்தில் இருக்கும்போது உங்களை விடுதலை செய்கின்றோம் என்று. நான் ஏன் இந்த விடயத்தை கூறுகின்றேன் என்றால், தமிழ் மக்களுடைய மனங்களில் இன்றைக்கு ஒரு மிக குறையாக இருப்பது இந்த அரசியல் கைதிகளுடைய விடுதலையும், அவர்கள் சிறையில் படுகின்ற துன்பங்களும், அவர்களுடைய பெற்றோர்கள் எங்களிடம் வந்து அவர்கள் அழுது புலம்புவதும் ஒரு தொடர்கதையாக இருந்து கொண்டிருக்கிறது. கௌரவ அமைச்சர் அவர்களே, கிட்டத்தட்ட தற்பொழுது 103 கைதிகள் தான் இலங்கையில் இருக்கின்ற சிறைகளில் இருக்கிறார்கள். அவர்களில் அறுவாசி பேருக்கு தண்டனை வழங்கப்பட்டிருக்கிறது. 60 பேர்களுக்கு சில பேருக்கு வழக்கு நடைபெறவில்லை, சில பேருக்கு வழக்கு நடந்து கொண்டிருக்கிறது. ஆகவே அவர்களுக்கு வழக்கு தண்டனை அளிக்கப்படாத கைதிகளுக்கு அவர்களுக்கு ஒரு புனர்வாழ்வு அல்லது பிணை வழங்கி அவர்களை தங்களுடைய குடும்பங்களில் இணைக்க வேண்டும் என்று நாங்கள் பல தடவை கேட்கின்றோம். இன்றும் இந்த உங்களுடைய அமைச்சு சார்ந்த இந்த விவாதத்தில் உங்களுடைய அமைச்சுக்கு இந்த அரசாங்கத்துக்கும் மிகப்பெரிய ஒரு வினயமான கோரிக்கையாக வைக்கின்றோம். அவர்களை பிணையில் விடுதலை செய்ய வேண்டும், அல்லது அவர்களை புனர்வாழ்வு அளித்து அவர்களுக்கு விடுதலை வழங்க வேண்டும் என்று. ஏனென்று சொன்னால், அவர்களுடைய குற்ற செயல்கள் அனைத்துமே குற்றொப்புதல் வாக்குமூலத்தின் அடிப்படையில் பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் கைது செய்யப்பட்டு அவர்களுக்கு தண்டனைகள் வழங்கப்பட்டிருக்கிறது. தண்டனைகள் வழங்கப்பட்டவர்களுக்கு ஜனாதிபதி மன்னிப்பு அளிக்கப்பட வேண்டும். அதே நேரத்தில் அந்த குற்றொப்புதல் வாக்குமூலம் மட்டுமே அவர்களுக்கு சாட்சியாக இருக்கிறது. ஒரு நாட்டில் குற்றொப்புதல் வாக்குமூலம் மட்டும் சாட்சியாக வைத்து ஒரு மனிதனுக்கு தண்டனை வழங்குவதென்பது ஒரு சர்வதேச சட்டங்களுக்கு ஒரு முரணான விடயம். இதற்காகத்தான் ஐநா மனித உரிமை பேரவையில் தற்போது இங்கே நடைமுறையில் இருக்கின்ற பயங்கரவாத தடைச்சட்டத்தை எடுப்பதாக அரசாங்கம் உறுதிமொழி கூறியிருந்தது. ஆனால் இன்றும் அந்த பயங்கரவாத தடைச்சட்டத்தை எடுக்கவில்லை. நான் கூறுவது, அந்த குற்றொப்புதல் வாக்குமூலத்தில் மட்டும் அடிப்படையாக கொண்டு ஒரு கைதி தண்டிக்கப்படுவது உண்மையில் ஜனநாயகம் அல்ல. நாங்கள் ஜனநாயகத்தை பற்றி பேசி கொண்டிருக்கின்றோம். ஜனநாயகம் தேவையென்று நீதிமன்றங்கள் செல்கின்றோம். ஆனால் இங்கிருக்கின்ற சட்டத்தில் ஜனநாயகம் இல்லை. இலங்கையில் இருக்கின்ற பயங்கரவாத தடைச்சட்டத்தில் ஜனநாயகம் இல்லாத ஒரு சட்டத்தை நாங்கள் நடைமுறைப்படுத்தி அதில் தமிழ் மக்களை தமிழ் இளைஞர்களை தொடர்ந்து தண்டித்து கொண்டிருக்கின்றோம். ஆகவே கௌரவ அமைச்சர் அவர்களே, இந்த அரசியல் கைதிகளுடைய விடுதலை தொடர்பாக கூடின கவனம் எடுக்க வேண்டும். அவர்களும் தங்களுடைய குடும்பங்களுடன் சென்று அவர்கள் வாழக்கூடிய வகையில், அவர்களுடைய பிள்ளைகள் மனைவிகளுடன் வாழக்கூடிய வகையில் அவர்களுக்கு தற்பொழுது அவசரமாக பிணையோ அல்லது அவர்களுக்கு புனர்வாழ்வோ வழங்கப்பட வேண்டுமென்று நான் கௌரவ அமைச்சர் அவரிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் தற்பொழுது இந்த நாட்டில் அரசியல் யாப்பு ஒன்று வர இருக்கிறது, அது நாடு பிரிக்கப்பட போகிறது என்றெல்லாம் பல பொய்யான கதைகளை தற்பொழுது இருக்கின்ற ஒரு இனவாதிகள் பரப்பி கொண்டிருக்கிறார்கள். அவர்கள் சொல்வதற்கு காரணம் அவர்களுக்கும் தெரியும், இதில் என்ன இருக்கிறது என்று அவர்களுக்கும் தெரியும். ஆனால் அவர்கள் அடுத்த தேர்தலை இலக்கு வைத்து மக்களை, பாமர மக்களை திசை திருப்புகின்ற வகையில் ஒவ்வொரு இனவாத கருத்துக்களையும் அவர்கள் சொல்லிக் கொண்டிருக்கிறார்கள். உண்மையில் அபிவிருத்தி அடைந்த நாடுகளில் அங்கிருக்கின்ற பல மொழி பேசுகின்ற மக்கள் இருக்கிறார்கள். அந்த பல மொழி பேசுகின்ற மக்களுக்கும், ஒவ்வொரு மொழி பேசுகின்ற மக்களுக்கும் வழங்கப்பட்டிருக்கின்ற அதிகாரங்களின் அடிப்படையில் அந்த நாடு முன்னேறி இருக்கிறது. நாங்கள் இங்கு இலங்கையில் வாழுகின்ற சகல மக்களுக்கும், சகல மொழி பேசுகின்ற மக்களுக்கும், சகல மதங்களை வழிபடுகின்ற மக்களுக்கும் சம உரிமை வழங்காமல் இலங்கை எந்த காலத்திலும் முன்னேற முடியாது. அப்படி இலங்கை ஒரு அபிவிருத்தி அடைந்த நாடாக முன்னேற வேண்டுமாக இருந்தால் இங்கு வாழ்கின்ற தமிழ் மக்களுக்கு ஒரு நிரந்தர தீர்வை, அந்த தமிழர்களுடைய பிரதேசத்தில் தமிழ் மக்களால் தெரிவு செய்யப்படுகின்ற தலைவர்கள் அந்த பிரதேசத்தை ஆளக்கூடிய வகையில் அந்த அரசியல் ஜாப்பொன்றை நீங்கள் உருவாக்கி கொடுக்க வேண்டும். அப்படி கொடுக்காத பட்சத்தில் தொடர்ந்தும் இந்த நாடு இன்றைக்கு இந்தியாவில் கடன் பெறுகிறது, சைனாவில் கடன் பெறுகிறது, அமெரிக்காவில் கடன் பெறுகிறது, இப்படி ஒவ்வொரு நாடுகளாக கடன் பெற்று ஒவ்வொரு வருடமும் கடன்கள் அதிகரித்து நாடாக போகும் ஒழிய ஒரு காலமும் இந்த நாடு அபிவிருத்தி அடையாது என்று சொல்லி வாய்ப்புக்கு நன்றி கூறுகிறேன். நன்றி.